Honorable Dasri Jayasekara, you have 10 minutes. Order, please. Professor Sena Nanekara from the panel of chairs will take the chair.
ගරුමුලසනර බන්තුතුමනි විශේෂයෙන්ම අද දවසේ මේ රේගු ආඥාමන සංශෝධනය කිරීම සම්බන්ධව කියලා තියෙන පනත පිළිබඳ නැත්නම් කිටුම්පත පිළිබඳව කතා කරන්න ලැබී මම හිතනවා වැදගත් වෙයි කියලා විශේෂයෙන්ම අපේ නියෝජ්‍ය මුදල් ඇමතුමා කිව්ව විදිහට මේ සම්බන්ධව මිලියන 5 වාහනයට 130 කුත් මිලියන 8ක විතර වාහනයක් කියන්නේ ඊට වඩා 144ක ප්‍රමාණයක් මිලියන 18කට වැඩි ප්‍රමාණයේ එන වාහනවලට 134ක බදු ආදායම් වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා තිබෙනවා විශේෂයෙන්ම අපිට තවම කිව්වේ නැහැ මොකද්ද මේකට ප්‍රධාන හේතුව කියලා අපේ ගරු මන්ත්‍රීතුමා යම් අදහසක් ඉදිරිපත් කෙරුවා ඒකත් එක පැත්තකින් පිළිගන්න පුළුවන් හැබැයි ඒ වගේම වෙන කිසිම දෙයක් නෙමෙයි මේ වෙලා තියෙන්නේ ඔබතුමාලා ට්‍රිලියන 5ක ඒ කියන්නේ අයවැය යෝජනා අනුව බිලියන 5042ක බදු ආදායමක් උපයන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම වාහන ගෙන්වා ගැනීමේ බදු විදියට. නමුත් අද වෙනකොට අපි දන්නවා විශාල අර්බුද ගණනාවක් තියෙනවා. ඒක පැත්තකින් අවුරුදු 3ක වාහන ගෙන්වා ගැනීම සම්බන්ධව තියෙන අර්බුදය ඊළඟට මෙහාට ආවයින් පස්සේ මේක ක්ලියර් කරගන්න සෑහෙන කාලයක් යන ඩෙමරේජස් ගියන්ලා තියෙනවා සෑහෙන පිරිසකට මේකත් එක වෙන ප්‍රශ්නය ඒ නිසා මේවත් එක ගත්තම මේ රුපියල් ට්‍රිලියන 5ක බදු ආදායම ඔබතුමාලට මේ අවුරුදු තුල උපයා ගන්න බෑයි කියන බොහොම පැහැදිලි සංඛ්‍යාලේඛන දත්ත දැන් ඇවිල්ලා තියෙනවා ඒ නිසා බලන්නේ තව ටිකක් වාහන වලින් කොහොමද මේක බදු එකතු කරගන්න ප්‍රමාණය වැඩි කරගන්නේ කියලා කියන තමයි අද වෙනකොට 100 134ක බද්දක් තමුන්නාන්සලා ගහලා තියෙනවා දැන් මේකත් එක මොකද්ද වෙන්නේ නැවත වාහනවල මිල විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වාහනවල මිල විශාල ප්‍රමාණයකින් ඉහළ යනවා. ඒ වගේම පෙට්‍රල් ඩීසල් අපි දැන් සාමාන්‍යයෙන් ඒ වාහන වැඩිපුර ගෙනා ගැනීම තුළ ලංකාව තුළ පෙට්‍රල් ඩීසල් භාවිතය යම්කිසි ප්‍රමාණයකට සෑහෙන අඩු වෙනවා. එතකොට ඒ අඩුවීම එම් පිටින්ම නතර වෙනවා මේ ක්‍රියාවලියත් එක්ක. මොකද හේතුව ආපහු ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම නතර වුණ ගමන් වෙන්නේ නැවත ඩීසල් පෙට්‍රල් වාහන වලින් දුවන ප්‍රමාණය ලංකාවේ වැඩි වෙන එක. ඔබතුමාලා එක පැත්තකින් බදු ආදායම වැඩි කර ගැනීම සඳහා විශාල බද්දක් ගන්නකොට දෙපැත්තක් වෙන එක පැත්තකින් ඩීසල් පෙට්‍රල් වලින් දුවන වාහන ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට යන වියදම වැඩි වෙනවා. සාමාන්‍ය ඩොලර් බිලියන 7ක විතර ප්‍රමාණයක් අපි පෙට්‍රල් ඩීසල් මේ ඔක්කොම යනවා සාමාන්‍යයෙන් විදුලි නිෂ්පාදනයත් එක්ක මේක වැඩිවීමක් තමයි අවසානයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය තුළ විශාල බදු ආදායම එකතු කර ගැනීම සඳහා තමයි මේ ක්‍රියාවලිය තමුන්නාසල ක්‍රියාත්මක කර දෙන්නේ නැතුව වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි බලාපොරොත්තු වන බදු ආදායම නොලැබීම තව තවත් බදු ගැහිම සඳහා පෙළඹීමක් අධික කරලා දිනවා කියන එක තමයි මට මෙතනදී කියන්න තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මම කියන කැමතියි දැන් මේ ක්‍රියාවලිය සම්බන්ධව ගත්තෙන් පස්සේ දැන් ඊයේ තිබුණා රණවිරු සැමරුම විශේෂයෙන්ම මේ සම්බන්ධව මල්ලංග තිබෙනවා ජනාධිපතිතුමා මේ පිළිබඳව දාලා තිබුණේ ඒ කතාවක් තිබෙනවා ඒ වගේම විශේෂයෙන්ම ආරාධනා පත්‍රය දැන් මේක ජනාධිපතිතුමා එන්නේ නැහැ කියලා බොහොම පැහැදිලිව තිබෙනවා මේ ආරාධනා පත්‍රේ මේක තියෙන්නේ මේජර් ජෙනරාල් කේ.පී. අරුණ ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ තමයි රණවිරු ස්මාරකයේ අභියස ජාතික රණවිරු දින සැමරුම තියෙන්නේ කියලා හැබැයි ඒක තිබිලා එදිනින් පස්සේ රණවිරු වුණොත් මේ රටේ හිටපු රණවිරු වුණොත් සියල්ලම කතා කරන්න පටන් ගත්තයින් පස්සේ තමයි ජනාධිපතිතුමාට මේකට එන්න සිද්ධ වුණේ. හරියට අර තමයි රණවිරු සමරුවට ජනාධිපතිතුමාව රටේ එක්කයන්ද දැන් අද සිද්ධ වෙලා තියෙන්නේ. මම කනගාටු වෙනවා මොකද විශේෂයෙන්ම මේ රටේ අපි පිළිගන්නවා අපි කිසි වෙලාවක මම ජාතිවාදීව කතා කරන කෙනෙක් නෙමෙයි. මේ රටේ යුද්ධයක් ඇති වුණා ඒ යුද්ධය ඇති වුණේ බෙදුම්වාදය නිසා. මොකද සාමාන්‍යයෙන් ඒ බෙදුම්වාදයත් එක්ක ඇති වුණ යුද්ධයට පිළිතුරක් විදිහට ආණ්ඩුව යුද ක්‍රියාදාමයක් ඉදිරියට ගෙනිච්චා. මේකම තමයි 71 වුණෙත් 88 89 වුණෙත්. තමුන්නාන්සලගේ අද ආණ්ඩුවක් කරද්දී මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් අනිවාර්යෙන් තමුන්නාන්සලා ඒගොල්ලෝ බෙදුම්වාදීද ඒගොල්ලෝ වෙනත් කාරණයක්ද කියලා කල්පනා කරන්නේ අනිවාර්යෙන් මර්ධනය කිරීම ආණ්ඩුවේ යුතුකමක් බවට පත් වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මෙතනදී මේ ක්‍රියාදාමය දැන් ජනාධිපතිතුමා හිතන විදිහට එතුමා කල්පනා කරන්නේ ලෝකේ වෙන රටකට ගහපු කට්ටිය සමරන්න තියනවා නම් තමයි ඒක හොඳ. ඊළඟට නැත්තම් ඒගොල්ලෝ අපිව ආක්‍රමණය කරපුවාම අපි ඒගොල්ලන්ට ගහලා එළවුවා නම් ඒක තමයි රණවිරුකම නැත්තම් රණවිරෝ නෙවෙයි. ඉතින් මේ රටේ රණවිරුවන්ට කරපු අවමානය මේ අවුරුදු 16කට පස්සේ. මොකද හේතුව මේ අය නැත්තම් අද අපි කාටවත් හුස්ම අරගෙන ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ නිසා හරනම් අද පළවෙනියෙන් කරන්න තිබුණ දේ තමයි ගරු මන්ත්‍රීතුමනි මේ රටේ මේ බෙදුම්වාදයට විරුද්ධය මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවනම් ඒ අය සියලු දෙනාම නැගිටලා අද ඇත්තටම විනාඩියක නිශ්ශබ්දතාවයක් තියන්න ඕනේ මේ රටේ මේ රණවිරුවන් කරපු කැපකිරීම වෙනුවෙන්. ඒ නිසා මම කියන්න කැමතියි ඔවුන් එක්කම අනෙක් පැත්තේ අත්පය අහිමි වෙච්ච විශාල රණවිරුව සංඛ්‍යාවක් ඉන්නවා මේ රටේ. එතකොට අනිත් පැත්තෙන් ගත්තම මියගිය දමිල මුස්ලිම් බර්ග මැලේ මේ සියලු දෙනාම අද ඉන්නවා. අපි මං හැමදාම කියන කාරණයක් තමයි තව තවත් ඉවසෙවස ඉන්නේ නැතුව කරුණා කළා අර ෘත් කොමිෂන් එක නැත්තම් රිකන් සත්‍ය සේවීමේ කොමිෂම පත් කළා. ඒක පත් කරපු කාර්යාලයත් නැත්නම් උන්නාන්සේලා වහලා දාලා දිනවා තමුන්නාන්සේලා යටතේ. ඒක යටතේ මේ මියගිය අයට දැන් ජනාධිපතිතුමා ඊයේත් කිව්වා උතරේ වගේම දකුණෙත් විශාල අම්මලා තාත්තලා තොගයක් තවමත් ඉන්නවා තමන්ගේ නැති වුණ දරුවා හොයන්න කියලා. ඕක ඇත්ත. ඒක 88 89 කාලේ ඉඳලා 71 ඉඳලා තවම 88 89 අතුරුදහන් වුණ තරුණ දරුවෝ තමුන්නාන්සේත් එක්ක ජීවිතය පූජා කරපු අය. ඒ අය වෙනුවෙන් අපේ අම්මලා තවමත් හඬනවා වැළපෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම දමිල සහෝදරවරු වෙන්නේ LTT වෙන්න පුළුවන් වෙනත් සන්නද්ධ කල්ලියක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් කාරණයක් ඉඳලා අතුරුදහන් වෙච්ච අය වෙනුවෙන් ඒ අම්මලා තාත්තලා දුක් විඳිනවා. ඔවුන් තවමත් පන්සල් වලට ගිහිල්ලා නැත්නම් කෝවිල් වලට ගිහිල්ලා පාම්පත්තු කරන තමන්ගේ දරුවා වන්න. මේ අයට දෙන්න තියෙන එකම විසඳුම තමයි ඇත්තටම ඔවුන්ට වන්දි මුදලක් ගෙවලා මේ වැඩේ අවසන් කරන්න. ආපහු නැවත මෙවැනි ඉතිහාසයක් මේ රටේ ඇති නොවෙන්න අපි ඒ කටයුතු දික් කරන්න ඕනේ. හැබැයි ඒ වගේම විශේෂයෙන්ම අපි කියන්න කැමති මේ ක්‍රියාවලිය තුල අද අපි මේ රටේ සැමරුමක් තිබෙනවා. ඒ සැමරුම ඒ විදිහට ක්‍රියාත්මක නොවීම ගැන අපි විශේෂයෙන්ම කණගාටු වෙනවා. මොකද හේතුව මේක සාමාන්‍යයෙන් රටේ ඉන්න සේනාධිනායකයා තමයි මේකට නායකත්වය දී යුත්තේ. මේකට මේ නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් ගිහිල්ලා නැත්නම් අනිකුත් අට්ටියෝ එකතු කරගෙන ගිහිල්ලා මේ වැඩේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ ජනාධිපතිතුමා වියට්නාමයට ගිහිල්ලා වියට්නාමේ ඉන්න රණවිරුවන්ට මල් මාලා දීලා අපි දැක්ක මල්වඩම් තියනවා දැක්කා. ඉතින් එතුමාට හැකියාවක් තියෙන්න ඕනේ ලංකාවේ රණවිරුවන් ඉන්නේ ඇවිල්ලා කෙලින් කොන්ද කෙලින් තියන කියන්න මේ රටේ රණවිරුවෝ මේකට දිවි දුන්නා. ඒ අය වෙනුවෙන් මේ කටයුතු දික් කරන්න කියලා. හැබැයි අද වෙනකොට ඉල්විරු සමරුව තමුන්නාසලා කරනවා ඉල් මහා සමරුව. ඒ කියන්නේ ඒකට මහා සමරුව කරන්නේ ඉල් මහා විරුව සමරුව. එතකොට මහවිරු සමරුම කරනවා යාපනේ නැත්තම් පොංගු තමිල් කියලා කලින් කරා. අද නම් වැල්වතරත් ඇවිල්ලා කරනවා. එතකොට මහවිරු ඒ අය කල්පනා කරනවා ඒ දමිල සහෝදරු ජනතාව වුන් කල්පනා කරනවා ඒ අය මහවිරුවෝ කියලා. හැබැයි ලංකාවේ ජාතික රණවිරු දිනේ රණවිරුවෝ අද සෙබළු බවට පත් වෙලා තියෙනවා. මට කනගාටුයි කියන්න ඔවුන්ට කිසි වෙලාවක මම දැක්ක ඊයේ රාත්‍රී අපේ විදේශ කටයුතු ඇමතුමා කියනවා නෑ එතුමා කොහොමත් කියන්න කැමති නෑ ඒගොල්ලෝ රණවිරුවෝ නෙමෙයි ඒගොල්ලෝ සෙබළු රණවිරුවෝ නෙමෙයි. එයා වෙන කිසිම දෙයක් කරලා නෑ ඒගොල්ලෝ නිකන් හොය හිටපු එක තමයි කරලා තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති මේ මම අහන්න කැමති මේ ජාතික ජන බලවේගයේ මේ සාමූහික හමුදා සාමූහිකයේ අය රණවිරුවෝ නෙමෙයිද? ඒ අය සෙබළු. එහෙමද? මට අහන්න කැමතියි. මොකද හේතුව මේ ක්‍රියාවලිය තමයි අපිට අද මේ රටක් විදියට අපි අද මේ රටේ ජීවත් වෙලා ඉන්නේ. විශේෂයෙන් මම කියන්න කැමතියි අපිට කොයිතරම් ප්‍රශ්න තිබුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම ගෝඩාභය රාජපක්ෂ මැතිතුමා ඒ වගේම විශේෂයෙන්ම සරත් පොන්සේකා මැතිතුමා ඒ වගේම අපේ අනික් දූත් අපේ රණවිරුවන් මේ සියලු දෙනාම විශාල කැපවීමක් කරා පොලිසිය අයත් එක්ක. ඒ නිසා ඔවුන් මේ අවස්ථාවේ ගෞරවයෙන් ආදරයෙන් මම මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මොකද හේතුව මේකට සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී කවදක්වත් තමන්ව මරපු අයට රණවිරුවෝ කියන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ත්‍රස්තවාදීන් හැම වෙලේම තමන්ව මරපු අයට රණවිරුවෝ කියන්නේ නැහැ. ඒව අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒකෙන් තමයි මේ සෙබළු කියලා කියන්නේ. ඒ සෙබළු කියලා කියන්නේ හේතු වෙලා තිබෙන්නේ ඒ ක්‍රියාවලියම තමයි. ඒ නිසා මම කියන්න කැමති දැන් මේ තව කාරණයක් විදිහට විශේෂයෙන්ම අද වෙනකොට කරු ගුණසරණ මන්ත්‍රීතුමනි මේකත් එක්කම විගණකාධිපති පත්කිරීම දැන් සති ගණනාවක් තිස්සේ නතර කරලා තියෙනවා. පහුගිය කාලේ මේ වගේම විගණකාධිපති පත්කරන එක නතර කරලා වෙන ආණ්ඩු අනිකුත් ආණ්ඩු අපි මේවත් විවේචනය කරලා තියෙනවා. කිසි වෙලාවක අපි වට සහයෝගය දීලා නැහැ. විගණකාධිපති පාර්තමේන්තුවේ බොහොම පැහැදිලිව තියෙනවා හයරාකී එකක්. ඒ හයරාකී එකේ ඊළඟට ඉන්නවා විගණකාධිපති ධූරයට පත් වෙන්න ඉන්න කෙනෙක්. කවුද කියලා අපි දන්නේ නැහැ. ඔහු කාගේ කවුද මොන පක්ෂේද අපිට අදාළ නැහැ. හැබැයි මේ දෙපාර්තමේන්තුව තුලින් තමයි සාමාන්‍යයෙන් අපි පත් කරන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? අද තමුන්නාන්සලා මේ ආණ්ඩුව අද තෙල් සංස්ථාවේ වැඩ කරන අධ්‍යක්ෂකවරේ දැන් තමුන්නාන්සලා නම් කරන්න හදනවා රටේ විගණකාධිපති විදියට. මොකද්ද මේ? මම අපේ ආණ්ඩු සානාගේ මැතිතුමාල අපි මේ සියලු දෙනාම මේවට විරුද්ධව තමයි හැමදාම කතා කරන්නේ. අද එතුමා ජනාධිපති වෙලා ඉන්න වෙලාවේ අද එතුමාගේ ආණ්ඩුව යටතේ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න කෙනෙක්ව තමයි අද විගණකාධිපති විදියට යෝජනා කරන්නේ ආණ්ඩුව. මේක වැරදි. කරුණාකරලා මේ වැරදි පූර්වාදර්ශය නැවත නැවතත් ගේන්න එපා. මොකද පෞගිය ආණ්ඩුව toy වැඩේම කරා අපි වට විරුද්ධ වුණා. තමුන්නාන්සේලා ඔක්කොම විරුද්ධ වුණා. ඒක තමයි නැවතත් කරමින් ඉන්නේ.
ඔබතුමා ඒ නිසා මම කියන්න කැමතියි දෙකක් තියෙනවා
කියලා. ඔව් ඒක තමයි මම ඒ එක්කම මම කියන්න කැමති විශේෂයෙන්ම දැන් අද උදේ ඇති වුණ දත්තකරු මන්ත්‍රීතුමනි. මෙතන ලොක්කෙක් කියලා හිටපු කෙනෙක් දැන් මට චෝදනා කරනවා. මට අපිට මයික් එක දෙන්නේ නැහැ. මයික් එක ඔන්නේ මේ පැත්තට විතරයි. එයා කියනවා අපි වංචාකාරයෙක්. ජනාධිපති අර මම කියන්නේ වංචාකාරයෙක් නම් කරුණාකරලා ඔප්පු කරලා පෙන්නන්න. නිකන් එක එක්කෙනාට චෝදනා මුගෙන් කතා කරන එක මම ස්තුතිවන්ත වෙනවා. ලේකම් මණ්ඩලයෙන් ගිහිල්ලා කිව්වා මේක ඉවත් කරන්න කියලා. අපිට වංචාකාරයෝ බොරුකා හොරු කියලා බයින්න දෙයක් නැහැ. හොරකම් කරලා තියෙනවනේ අපි අරන් ඇතුලට දාන්න. එහෙම එකක් ගමුණාසයට කරන්න බෑ. හැබැයි වංචාකරුවෝ කියලා නිකන් ඇවිල්ලා චෝදනා කරනවා. ඉතින් අපිටත් තියෙනවා ඒ වගේම කියන්න. ඒගොල්ලෝ ගැනත් අපි ඒවා කියන්නේ නැහැ. මොකද හේතුව තමන් දැනගන්න ඕනේ මේ රටේ මේ පාර්ලිමේන්තුවේ නායකයෝ විදිහට වැඩ කරනවා ලොක්කෝ විදිහට වැඩ කරන්නේ ප්‍රින්සිපල්ලා නෙමෙයි. අර අපේ රාසමාණික මැතිතුමාත් කිව්වා මේ බීආර් වගේ කෙනෙක් මේකෙත් ඉන්නවා කියලා. ඔව්. එයාය තමයි මේ ආණ්ඩු පරාද කරන්නේ. එයාගේ තියෙන උන්මත්තකම උද්දච්චකම නොහැදියාව මේක තමයි අද මේ පාර්ලිමේන්තුවේ සිද්ධලා තින්නේ. නැත්තම් සෙවලයා කියලා බයින් නැහැ නේ කරු මන්ත්‍රීතුමා. මේ පාර්ලිමේන්තුවේ සෙවලයා කියලා පාවිච්චි කරනවද මේ 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 ඔය ලොක්කෝ කියන අය කවුරුත්? එයා වැරදි වචන මේ පාර්ලිමේන්තුවේ පත් කරන්නේ නැති අය. ඒ නිසා මම කියන්න කැමති ඒකත් ඒ විදිහටම කියන ගම විශේෂයෙන්ම මම අද මතක් කරනවා නැවතත් මේ ආණ්ඩුවේ අපේ චන්ද්‍රසේකර මැතිතුමා ඉන්නවා. අපේ අමතුමාලා කීප දෙනෙක් ඉන්නවා. ඉන්දියාවත් එක්ක අස්සම් කරපු ගිවිසුම ගියා තමුන්නාන්සලා අප්‍රේල් 5 අස්සම් කෙරුවා. දැන් අදට මාසෙයි දවස් 20කට වැඩි. අද වෙනතුරු මේ පාර්ලිමේන්තුවට ඒ ගිවිසුම හතම ඉදිරිපත් කෙරුවේ නැහැ. හැබැයි ඒ ගිවිසුම හත ඊළඟට චීනෙත් එක්ක අස්සම් කරපු ගිවිසුම 77ක් තියෙනවා කිව්වා. එකක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. මේ පාර්ලිමේන්තුවේ අපි දැනගන්න ඕනේ නැද්ද මේක? අපි දැනගන්න ඕනේ නැද්ද මේ ඉන්දියාවත් එක්ක අස්සම් කරපු ගිවිසුම? ඔව් විදේශ අමාත්‍යතුමා කිව්වා එදා අපේ මනෝගලස මැතිතුමාට මේක ඉතාමික් වලින් ඉදිරිපත් කරනවා කියලා. ඊට පස්සේ අපි දැක්කා නලින් ජයසේ මැතිතුමා කියනවා මේක ඉන්දියාවෙන් අහලා කියන්නම් කියලා. ඉන්දියාවෙන් අහලා කියන්න මේ මේ අපි එහෙනම් ගිවිසුම් අස්සම් කරන්න ඕනේ නැහනේ. දැන් මොකද ඒව අස්සම් කළා තියෙන දැන් ඒක දානවා ගරු මන්ත්‍රීතුමනි මේ ඉන්දියා ගිවිසුම දානවා ඉකොනොමි නෙක්ස් එකේ. ඉකොනොමි නෙක්ස් එකේ තියෙනවා දැන් ගිවිසුම. අපි දන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දන්නේ නැහැ. මොනවද මේ අස්සම් කළා තියෙන කියලා අපි දන්නේත් නැහැ. ඒතකොට ඒගොල්ලෝ කියනවා අස්සම් කළා තියෙනවා. දැන් මේකේ තියෙනවා බොහොම පැහැදිලිව තමුන්නාන්සේලට කියන්න යුදාවි ගබඩා ලංකාවේ ඇති කරන්න පුළුවන්. ඉන්දියාව. ඉන්දියාවටයි ලංකාවට. ලංකාවේ කට්ටිය කියලා යුදාවි ගබඩා ඇති කරන්නේ නැහැ නේ ඉන්දියාවේ. මොකද අපේ බඩු තියාගෙන එහේ ඉඳලා කාට ගන්නද? හැබැයි ඉන්දියාව ලංකාව ඇතුලේ යුදාවි ගබඩා කරන ගබඩා හදන්න පුළුවන් මේ ගිවිසුම අනු. එහෙම එකක් ගහලා තියෙනවද?
එහෙම ගහලා තියෙනවා. ඔබතුමාට තවත් විනාඩි 3ක කාලයක් ලැබෙනවා.
කොහොම සූදි? එහෙම ගහලා තියෙනවා නම් ඇයි අපිට මේ පාර්ලිමේන්තුවේ මේක ඉදිරිපත් නොකළේ? මොකද අපි මේවා තමයි දිගින් දිගටම ප්‍රශ්න කරේ. ඒ කාලේ ඇක්සයික අස්සම් කරනවා අපි කතා කරුවා. ආණ්ඩු සානක මැතිතුමාලා මෙතෙන්ලා කතා කරුවා. විදේරත් මැතිතුමාලා කතා කරා. හරිනම් සූරි මැතිනිය කතා කරා. අපි ඊළඟට ආරක්ෂක ගිවිසුම් සෝෆා එක ගන්නවට කතා කරුවා. තමුන්නාන්සේලා ඊට පස්සේ ඉන්දියානු තෙල් ටැංකිය දෙනකොට කොටුවේ රැස්වීම තියලා කිව්වා මේවා කරන්න එපයි කියලා. හරි අපිට මේ ඉන්දියාවත් එක්ක ප්‍රශ්න නෙමෙයි ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. හැබැයි ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනකොට හරියට කල්පනා කරන්න ඕනේ. මොකද හේතුව අද ඉන්දියාවත් ඕස්ට්‍රේලියාවත් ඇමරිකාවත් ජපානයත් එකතු වෙලා කොඩ් එක කියලා හදලා තියෙනවා රටවල් ටික චීනට විරුද්ධව. ඒතකොට චීනට විරුද්ධව හදලා තියෙන සංගමයක සමාජික රටක් එක්ක අපි ආරක්ෂක ගිවිසුමක් ගහපු ගමන් මොකද සිද්ධ වෙන්නේ? ඊළඟට ඒ රටත් එක්ක අපි සම්බන්ධ වුණා විතරක් නෙමෙයි කොඩ් එකත් එක්කත් අපි සම්බන්ධයි. ඒතකොට අපි චීනට විරුද්ධව නැගියන චීනට විරුද්ධව හදන ඒ සියලුම රටවල් වල එකමුතුවට අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි කොහටද මේ යන්නේ? ඒ නිසා අපි දන්නවා මේ වෙනකොට දැන් ඉන්දියාවත් පකිස්තානයත් අතර ප්‍රශ්නද. එතකොට ඒ ප්‍රශ්න ඇස්සේ ලංකාවට ඇවිල්ලා මේ දෙකොල්ල ගහගන්න ඇස්සේ අපිට ගහලා දැම්මොත් තව එකක් මේ පැත්තට ඇවිල්ලා ඒකට කවුද වක් කියන්නේ? ඒක අපි කියන්නේ මේවා තමුන්නාන්සල අස්සම් කරන්න කලින් දැන් අපි කිව්වේ ඕම නෙමෙයිනේ. මේ මේ අනිත් ආණ්ඩුවලට බැන්නේ අපිට හොරා ගිල්ල ගිවිසුම් අස්සම් කරන හොර ගිවිසුම් ඉරා දමනු හොර රට පාවා දෙන ගිවිසුම ඉරා දමනු ඔවා තමයි තමුන්නාන්සල කිව්වේ. හැබැයි අද මං කියන කැමති පාර්ලිමේන්තුවේ තමුන්නාන්සල අපිවත් දන්නේ නැහැ මේ කතාව. මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන කතාවක් දන්නේ. ඒ නිසා මං කියන කැමති විශේෂයෙන් මේ ක්‍රියාවලිය තුළ අනිවාර්යෙන් තමුන්නාන්සල අපිට කියලා දෙන්න වෙයි. කරුණාකරලා මම නැවතත් ඉල්ලනවා හෙට මේ සතියේවත් අඩුමතරමින් පාර්ලිමේන්තුවේ මේ සභාගෙබ තුල කරුණාකරලා මේ ගිවිසුම් ටික තියන්න. මේක අපි දැනගන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු විදිහට අපිට අයිතියක් තියෙනවා. මේ ආණ්ඩුව කියලා තනිදරිම තමුන්නාන්සල කැමති කැමති විදිහට ගිවිසුම් අස්සම් කරන්නේ නෙමෙයි මේ වැඩපිළිවෙල තියෙන්නේ. මොකද තමුන්නාන්සල මේ අවුරුදු 5 අස්සම් කළේ යයි. මේ ගිවිසුමේම තියෙනවා. මේකෙන් ඉවත් වෙන්න එක පාර්ශවයක් කොයත් මේක ගිල නඩු දාන්නත් බෑ. ඒක ද කෙලින්ම දාලා තියෙනවා. දේශීයව හෝ විදේශීය අධිකරණයකට ගිහිල්ලා නඩු පවරන්න බෑ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ඒකෙන් ඉවත් වෙනවා නම් ඒක සාකච්ඡා කරන්න වෙනම කමිටි දෙකක් එකතු වෙන්න ඕනේ. එහෙම ඉවත් වෙන්නත් බෑ. එතකොට ඉවත් වෙනවා නම් තනියම ඉවත් වෙන්නත් බැරි නම් අපි මේ ගැට ගහලා තියෙන්නේ අර කොටියගේ මේ නැට් අල්ල ගත්තා වගේ වැඩක් මේක වෙලා තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සලා මේ අපේ රටම ගිහිල්ලා අතෑරලා තියෙන විශාල අනතුරක් ඇතුලේ. ඒ නිසා මේක තේරුම් ගන්න අපි ඉන්දියාව සහ ලංකාව අතර අපේ තියෙන ගෞරවය රැකගෙන අපි මේ ක්‍රියාදාම ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒක හොඳයි. හැබැයි ඉන්දියාවත් එක්ක අපි සම්බන්ධ වෙන්න ඕනේ.
ඔබතුමාගේ කාර්යාලය අවසානයි
කරන්න ඕනේ. හැබැයි මේක සිද්ධ වෙන ගමන් තමුන්නාන්සලා මේ රටේ පාර්ලිමේන්තුවටත් නොකිය දැන් මාස එකමාරක් තිස්සේ මේ ගිවිසුම් හංගනවනะ. එතකොට නලින් ජයස මහත්තයා කියනවනම් මේ කැබිනට් ප්‍රකාශක මාධ්‍ය ප්‍රකාශක කියනවනම් ඉන්දියාවෙන් අහලා තමයි අපි කියන්නේ මේක කියලා. ඉතින් මොකද්ද ලංකාවට තියෙන අපේ තියෙන මේ හැකියාව? අයිතිය මොකද්ද? කිසිම අයිතියක් නැහැ. අපි කාගේ හරි රටක 27 වෙනි ප්‍රාන්තේ බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟ මේ මහමතුරුන්ගේ සම්මේලනයේ එන්න කියයිද දන්නේ නැහැ ලංකාවේ මහමතු විදියට අනුරුද්ධයන්දකමතුමා. අපි දන්නේ නැහැ මොකද්ද දැන් තියෙන තත්ත්වය කියලා. ඒ නිසා මම කියන්නේ කැමති තමුන්නාන්සලා මේවා පාවිච්චි කරලා පෞගේ කාලෙම මේ රටේ මිනිස්සු ඇවිස්සුවා තරුණයෝ ඇවිස්සුවා ඔවුන්ගේ අතට අවියව දුන්නා ඔවුන් මරාගෙන මැරුණා අවසානයේ ඉන්දියාවට ගිහිල්ලා ධන ගහලද මම දන්නේ කොහොම කරාද කියලා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති මේ සම්බන්ධව ඔබතුමාලා අපි නැවතත්
ඉල්ලනවා ඉන්දියාවේ අවසන් කරන්න.
ඒ වගේම චීනයේ ඒ අස්සම් කරපු ගිවිසුම් 77ක් අස්සම් කරයි කියලා තියෙනවා චීනයේ. අපි දන්නේ චීනෙත් එක මොනව අස්සම් කරවද කියලා. ඉන්දියාවට ගිවිසුම් 7ක් කියන එකවල 14ක් කියන කරු පන්තිතුමා. ඒ නිසා අපි දන්නේ කොච්චරක්ද කියලා. කරුණා කරලා මේවා සභාගත කරන්න කියලා නැවතත් ඉල්ලමින් ඔබතුමා මට දුන්න වේලාවට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.